තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට කොහොමද?
හොඳින් ඉන්නවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
තෙරුවන් සරණයි.
එවනම් අවසරයි පූජනීය ලොක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. සියලුම දෙනාට තෙරුවන් සරණයි. සුපුරුදු පරිදි අද තම රැස්ව සිටින්නේ සතිපතා කරන යෝගාවචරින්ගේ කමඨහං සුද්ධ කිරීම සහ ධර්මදේශනා වැඩසටහනටයි. එහෙමනම් මම ඉතාම ගෞරවපූර්වක කමඨහං සුද්ධ කිරීමේ වැඩසටහනින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන ලෙසට අතිපූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද ආරාධනා කරමි. සාදු සාදු සාදු
සාදු සාදු.
ස්වාමීන් වහන්සේ අද අපේ විනිපෙක් සතිපස්සේ ළමයෙක් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා. සතිපසල ඉගෙන ගත දේවලු සතිපසලට කෘතගුණ සැලකීමක් වශයෙන් ඉතින් මම උදේට කියනවා ඒ ගැන ඉන්ටර්විස් කරන්න ස්වාමීන් වහන්සේට කියනවා. රාධිකා ඉන්නවා? හරි, මම එන රාධිකට කතා කරන්න. රාධිකා ඔයාලා අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්.
දරුවන් සරණයි. රෙස්පෙක්ටඩ් මන්ති ධම්මජීව, වෙනරබල් චන්දරත්න and Venerable Dhammakusala. It gives me great pleasure to dedicate the English song, O Mindful Children, to all the Venerable Monks of Nissarana Vanaya for their commitment to our children. This song is sung by Chamindri Fernando, a young Satipasala student who has practiced and presented this submission with great effort, enthusiasm and joy on behalf of all Satipasala children as their appreciation of your unconditional kindness and support. The future of the Satipasala is our most precious children. They come to us as 5 and 6 year old little ones, wide-eyed, innocence, trust and purity. Under your guidance, we have seen their progress as they have blossomed like the white lotus in mindfulness, kindness, and wisdom. We rejoice in their progress over the years. I would like to thank Chamindri, her parents, and the Canada team for their support of this event. Venerable monks, please accept this gift of joy from a Satipasala student, with a blessing to Chamindri and our precious Satipasala children at the end of the song. Thank you. I will now hand over to Udaya to introduce Chamindri and the song.
Good. Good.
Recording in progress.
උදේ අපිට ආව ඇහෙන්න නැතුව ගියා. අවසරයි ස්වාමීන් වහන්සේ, මම හිතන්නේ උදේ ඩිස්කනෙක් වුණා වෙන්න ඕනේ. දිල්රුක්ෂි, ඔයාලට පුළුවන් නම් ඔයගේ මයික් එකෙන් කතා කරන්න පුළුවන් උදේට.
ආ නෑ, මම මේක මම ක්විට් උනා මොකක් හරියක් වෙලා.
දැන්
හරි. මම කී කීටි අපේ ටොරන්ටෝ විනිපෙග් එක තුල කරපු ඒකෙත් සහභාගී වුණා. මට මතක ඇති. ඉතින් ඊට වඩා වෙලාවක් මම ගන්නෑ. චමින්දගේ සින්දුව ඉංග්‍රීසියෙන් කරපු එකක්. ඒක මේ
හොඳයි
සිතන පිළිගන්නන් කියලා.
Wise and nice, shines and glare, brings the light.
ඕනේ ස්වාමීන් වහන්සේ.
great great very good.
හොඳමයි. එහෙමනම් ස්වාමීන් වහන්සේ මම හිතනවා මම ඇහෙනවා ඇති කියලා.
ඇහෙනවා අපි නිෂා.
නිරෝෂ්. ස්වාමීන් වහන්සේ එහෙමනම් අපේ කමටහන් වර්තාවලට අපි යමු. එහෙම නේද උදේ? උපාලි අංකල් එහෙනම් අපි අද කමටහන් වර්තාවලින් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරන්න තියෙන ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න.
හොඳයි.
ඒ දෙක ප්‍රශ්න
උපාලි අංකල්. එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු 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 ස්වාමීන් වහන්සේ. වර්තා දෙකක් තියෙනවා මම පළවෙනි එක කියවන්නම්. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. දිනපතා පර්යංකේ පැය එකහමාරක් දෙකක් වැනි කාලයක් භාවනාව කරනවා. භාවනාව පටන්ගෙන ආශ්වාස ප්‍රශ්වාස හතරකින් පමණ හුස්ම සිහින් වී යනවා. ඉන්පසු සිත හිස්තැනකට යනවා. ඒ හිස්තැනේ මුල් කාලයේ රූප ඡායා එකක් වේදනා කීපයක් සිතුවිලි දෙක තුනක් ඇති වෙනවා. ටික වෙලාවකින් ඒවා නැති වී හිස් අවස්ථාවකට එනවා. සමහර දිනවල මේ අවස්ථාවේදී හිස කඩාවැටීම සිදුවෙනවා. ටික වේලාවකින් හිස කඩාවැටීමද නවතිනවා. මේ අවස්ථාවේදී තිරයක් පිටුපස සිට වේදිකාවේ රඟනාය නිරීක්ෂණය කරන්නෙකු ලෙස සිතට එන සිතුවිලි දෙස බලා සිටිනවා. ඒ සිතුවිලි වලට නිදහසේ එන්න යන්නදී ඒ දෙස බලා සිටිනවා. සමහර දිනවල සිතුවිලි සහ වේදනා වැඩි, සමහර දිනවල අඩුයි. සමහර දිනවල රූප වේදනා සහ සිතුවිලි නැහැ. දින හතරක පමණ සිට මේ අවස්ථාවේදී ශරීරයේ තනක ගැස්මක් වරන් ඇතුලේ ජර්ක් ඇති වී සිත තවත් තැනකට ගියා. නමුත් එය හරිහැටි තේරුම් කර දීමට දන්නේ නැහැ. ඉදිරියේදී හැකි වේවි කියා සිතනවා. ඉඳ හිට මධ්‍යම තරමේ හුස්මක් වැටෙනවා. එවිට සිත මූල කර්මස්ථානයට යොමු වෙනවා. නැවත හිස් තැනට යනවා. මේ ලෙස කීපවරක් සිදු වෙනවා. දැන් භාවනාව කිරීමට ඉමහත් ලැබියාවක් ඇති වෙලා තියෙනවා. සිත භාවනාව දෙසට ආකර්ෂණය වීමක් වෙමින් තියෙනවා. සමහර දිනවල භාවනාවෙන් පසු සිතට සෞම්‍ය ගතියක් දැනෙනවා. භාවනාව වැඩි දියුණු කර ගැනීමට උපදෙස් ලැබේවා. ඔබ වහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා. සාදු සාදු සාදු.
හොඳයි, වාර්තා හොඳයි. ඒකෙදි හිත මූල කර්මස්ථානයෙන් පැනනට පස්සේ පේන හිතවිලි වේදනා සද්ද ඔක්කොම එක ගොජයක්, එහෙම නැත්නම් ශක්තියක්, එහෙම නැත්නම් එනර්ජි එකක්, එහෙම නැත්නම් ෆීල්ඩ් එකක් විදියට දකින්න පුළුවන් නම් පේනවා ඒ ෆීල්ඩ් එකේ ඔක්කොටම අවශ්‍ය කරන හැම දෙයකටම අවශ්‍ය කරන ප්‍රභවය තියෙනවා. ඒක හිතවිල්ලක් කියලා කිව්වොත් ඒක හිතවිල්ලක්. සද්දයක් කිව්වොත් ඒක සද්දයක්. වේදනාවක් කිව්වොත් වේදනාවක්. ඉතින් ඔයකම තමයි තියෙන්නේ ආනපානි ගත්තත්. විතරක් තියෙන්නේ ওই ගොජේමයි. ඉතින් ওই දෙක අතර වෙනසක් අපි දකිනවා. මේක හොඳයි, මේක කුසලයි, මේක මූල කර්මස්ථානයි, මේක හොඳ නෑ, මේක වොන්ඩරින් මයින්ඩ්, මේක හිත පිට ගිහිල්ලයි කියලා. ඉතින් එන්ඩ ඉස්සරහට යනකොට ওই දෙක අතර වෙනස නැති වෙනවා. එතකොට වේදිකාවේ පිටිපස්සේ ඉඳගෙන නෙවෙයි වේදිකාවේ ඉන්න අය දිහා බලන්නේ, වේදිකාවේ ඉස්සරහා ඉඳගෙන. ඔෆිෂියල් ඔබ්සර්වේෂන් එක හැංගි හොරා නෙවෙයි. ආන ඒ විනස තමයි යෝගාවිතරය සමත භාවනාවේ විදර්ශනා භාවනාවට එන්නේ. සමතේදී තමයි වේදිකාවේ හැංගිලා බලන්නේ. විදර්ශනා කරනකොට වේදිකාව හැංගිලා නෙවෙයි, වේදිකාව ඉඳලා බලනවා. බලන්නේ හරි ක්‍රිටිකල් විදියට. ඔබ නටපන්, මම දන්නවා ඔබේ රංගනේ. ඉතින් එහෙම බලන්න ගියාම මට සාධාන දෙකක් තියෙන නළුවන් රඟපාන්න බැරි වෙයි. මොකද දන්නවනේ මේ එකනේ බලනවා කියලා මේ රඟපෑමක් බව. ඉතින් මෙතෙක් කල රංගනේට ඉඩ දෙනවා හැංගිලා ඉඳලා. රඟපාම්පංකෝ. නවත් ඉස්සරහ ඉඳලා බලන් ගිය දවසේ රෙදි ගැලවිලා වැටෙනවා. කටේ තියෙන නරිවන්දන් රෙද්ද බල්ලෙන් බයින. ඒ නිසා ආනපානි කරන ගමන්ම බලන්න ওই ගොජේ පිටිපස්සේ නැද්ද කියලා. යම් වෙලාවක ගොජේට අහුවෙච්චලා බලන්න ඒ ගොජේ පිටිපස්සේ ආනපානි නැද්ද කියලා. ඔය දෙන්න සයිඩ් බයි සයිඩ් තියන්නත් පුළුවන්. වන් ආෆ්ටර් ති අද එකනට එකනා උසතිය උඩින් තියන්න පුළුවන්. ඉතින් අර දෙන්න සයිඩ් බයි සයිඩ් කියලා බැලනකොට බයලජ්ජ දෙක නැති වෙනවා. පිටිපස්සේ ඉඳ බැලනකොට තාම බයලජ්ජ දෙක එතිකල් රෙස්පොන්සිබිලිටිස් තියෙනවා. ඒ ඔතනින් එහාට පණින්නේ නැහැ හුඟ දෙනෙක්. මොකද හරීම සම්ප්‍රදායනුකූලයි, හරීම රේකියයි. එතනින් එහාට රේකිය ගතියක් නැහැ. මේට්‍රික්ස් එකක් තියෙන ඔක්කොම එකයි. එතෙන්දි තමයි ජය පරාජය, හොඳ නරක, හරි වැරදි, සැප දුක් සේරම සම වෙනවා. ඒ නිසා ඉස්සරහට එන්න ඇවිල්ලා බලන්න මේ රංගනේ දිහා මැජික් එක දිහා ඒකලත් අපිට වාර්තා කරන්න කියලා අපි යනවා ඊගාව වාර්තාවට.
මේ වාර්තාව ටිකක් දිගයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අවසරයි. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මම දැන් මෙතනට සිත යොමු කළා. ඉක්මනින් සංසිඳන හුස්ම වෙනස් වෙවි සංසිඳී යන ආකාරය දෙස බලා සිටියා. අනිශ්චිත තැනත් දැනුවත් භාවයේ ඇති තැනත් අතර චක්‍ර කීපයක් පැයකට වඩා කල් කැරකෙන්න ඇති. සමහර වෙලාවට ඉන්න තැන ගැන ඊතරම් පැහැදිලි බවක් තිබුණේ නැහැ. ඒ නිසා මොනවා හරි වැරදීමක් වෙලාද කියලාත් හිතුණා. තඩමාරුව වෙන තැන විරංජනේ වෙන බවක් දැනෙනවා. වෙනස අඩු වෙන බවක් වගේ හැඟීමක් තියෙනවා. ඉබේටම ඊළඟ මාර්ගඵලයට යන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනාවක් සිදු වුණා. ඇත්තටම මේ වෙලාවේ පොඩි තිගැස්මකුත් ඇති වුණා. මොකද්ද මේ ඉබේටම වුණේ කියලා. එකපාරටම එන්ජින් එකක් ස්ටාර්ට් කළා වගේ ධර්මතා
කියලා ගියේ සාකච්ඡා කෙරුවායතාවක. ඒ නිසා මම හිතන්නේ මොකක් හරි ආපේක්කන කසාද දෙකක් බඳින කෙනෙක්. අපි ඊයේ කතාවේ බඳලා ඔකට උත්තරයක් දීලා තියෙනවා. මම හිතන්නේ ඊයේ අපි කරපු එකේ. ඒ නිසා මේ ලියපෙක්කනාට කියන්නේ පැටලව බේරගන්න කියලා. කවුද ලියලා තියෙන්නේ?
ස්වාමීන් වහන්සේ මට කිව්වා මේ එක මේ ඔබ වහන්සේ අද එකට ඉදිරිපත් කරන්න කිව්වා කියලා කතාව එහෙම තමයි මට කියුනේ.
නෑ ඊයේ මට මතක විදියට ඊයේ හරි බිසි ඩේට් එකක්. අද හිතත් වැඩිය බිසි ඩේට් එකක්. ඒකකොට තාම මගේ මතකේ තියෙන ඔය ඉදිරිපත් කරන ස්වභාවය. ඒක නිසා අපි ඔක දැන් වෙලා ගන්නෑ. ඉදිරිපත් කරපේකරණ කියන්න ඒකෙන් සතුටු නැත්තම් විතරක් ආයෙත් ඇපීල් එකක් දාන්නේ කියලා ඒක නඩු ඇහිලා
තියෙනවා. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් වෙන කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්තම් මේ අවස්ථාව ගන්න පුළුවන් සභාවට.
අද උඟ දෙනෙක් ඉන්න නිසා මට තියෙනවා ප්‍රකාශයක් කරන්න. අද වගේ ගොඩක් වැඩ තියෙන දවසක්. මම හිතන්නේ නිරෝෂයම දන්නවා ඇති මගේ කාලසටහන. අපි 9:15ට එකතු වෙනවා ලංකාවේ අපේ මාස්ටර් ට්‍රේනර්ස්ලාට පෝස්ට් ග්‍රැජුවේට් හය ඩිප්ලෝමා සතිපාසල ඉදිරි පෙරමුණ ගැන කතා කරන්න ඇඩ්වයිසරි බෝඩ් එකක් පත් කරලා ඒගොල්ලන්ට මේ ගැන සාකච්ඡා කරන්න. ඉතින් ඒකේ ෆොරීන් බෝඩ් එකක් පත් කරන්න පුළුවන්. රාජිකාට දුන්නට රාජිකා කරයිද මන් දන්නේ. කරනව නම් අපිට මේ පැත්තේ උදේ ඉන්නවා, පර්ත් වල සුමේද ඉන්නවා, ටොරන්ටෝ වල සුනේත්‍රා ඉන්නවා, රාධිකා ඉන්නවා, මෙල්බර්න් වල චන්ද්‍රිකාලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් බලන්න මේ සතිපාසලේ ඉදිරිය සති සම්පජඤ්ඤය. එහෙම නැත්නම් මේ ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දෑන් කියෝ. එතනින් නැත්නම් මේ ඩිරෙක්ට් ටච් එක හොඳයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට වැඩිය කියලා මේ තියෙන අවුල් පාසේ කපාගෙන අපි ඉදිරියට යන්න ඕනේ. එමේ යනකොට සතිපාසල ඇතුලේ පහුගිය දවසේ ලොකු සුකුණාටුවක් ඇවිල්ලා ඔක්කොම බඩේ සුද්ධ වෙලා ගියා. මං කිව්වා ඊට පස්සේ මේවා වෙනකොට තමයි අපි ඇත්තට සතිය තියෙනවාද කියලා දැනෙන්නේ. රෙසිලියන්ස් තේරෙන්නේ. ඉතින් එතකොට මට සැලිසැලි ඉන්න වෙලාවක් නැහැ. මට තියෙන්නේ බැටනේ ගත්තත් ගියා. ඉතින් ඒ වෙලාවේදී මම ඇත්තටම මේ ක්‍රියාත්මක උනේ පීඑන් කෙනෙක් විදියට, සෙක්‍රටරි කෙනෙක් විදියටවත්, එක්සිකියුටිව් කෙනෙක් විදියටවත්, ඇඩ්වයිසර් කෙනෙක් විදියටවත්, උපාධ්‍යායන වංශ කෙනෙක් විදියට නෙවෙයි. මට එතෙන්ට එන්න පුළුවන්. ඉතින් නිසා මම කියනවා කැමති කෙනෙක් ඉන්නවා නම් අද දැම්ම පොඩ්ඩක් සූදානම් වුණා නම් 9:15ට අපිට පොඩ්ඩක් අහුම්කම් දෙන්න පුළුවන්. ඒ ලින්ක් එකේම ලබා ගන්න පුළුවන්. එක්කෝ ධම්මගුත්තගෙන් එහෙම නැත්නම් මේ හසිතගෙන් ඒකල ඕගොල්ලෝ ආගෙන ඉන්නවා නම් වටිනවා. මම දන්නේ එක එක රටවල එක එක වෙලාවල් නිසා ටිකක් අවුල් ඇති. නමුත් ලංකාවෙන් දැනට මම මේ ලයිස්තු කියවන්න ගන්නේ මගේ සෞදම කියනවත් එක්ක තමයි. මගේ තියෙන පුරාජේ රුකියන්නත් එක්ක තමයි. හැබැයි මට මුළු ලයිස්තු මතක නැහැ. ලංකාවේ මාතර කැම්පස් එකේ චාන්සල අකුරටි නන්දහාමුදුරුවෝ ඉන්නවා. මේ ඉංජිනේර් ෆැකල්ටි එක රුණ කැම්පස් එකේ වයිස් චාන්සල, මෙඩිකල් ෆැකල්ටි එකේ ඩීන්, පෙරදෙණියේ ඉංජිනේර් ෆැකල්ටි එකේ ඩීන් අපේ උදේ තමයි මේක මෙහෙවන්නේ. ඉතින් ගියාම රුණ කැම්පස් එකකින් ආරෙම ඊට පස්සේ මොරටුවේ අශෝක ඇවිල්ලා ඉන්නවා. සරෝජ් මයිදන් දැන්ට වයිස් චාන්සලර් කෙනෙක් වුණා ඊයේ පෙරදා. ඉසිරිට කොළඹ කැම්පස් එකේ මෙඩිකල් කොලෙජ් එකේ හෙඩ්. එතන ගියන් සී බයක මම කනෙක් කරගන්න උත්සාහ කරා ඉන්නවා. ඊට පස්සේ මම බලාපොරොත්තු වුණා උදේකින් අපිට ස්ලිට් එක කනෙක් කරගන්න. මම යවපු ලියුම උදේට ලැබිලා තිබුණේ නැහැ මං හිතන්නේ. අපි පුළුවන් තරම් ඉල්ලීමක් කරා, ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එකට ඉල්ලීමක් කරා. කරලා මේ ඔක්කොමලා එකතු වෙලා කැටි ඇකඩමික් වගේම තමයි ටෙක්නොලොජි පැත්තේ අපි මේ ළමයින්ට තියෙන සතිපාසලේ ඉදිරි සෝෂල් සර්වේ ටෙක්නික්ස් ටිකක් දාලා රිසර්ච් ටිකක් දාන්න ගොඩක් කෙරිලා තියෙනවා. ඒකත් ප්‍රසන්ට් කරලා ඉස්සරහට රිසර්ච් ඇන් ඩෙවලොප්මන්ට්, පෝස්ට් ග්‍රැජුවේට් ඇන් හයර් එඩියුකේෂන් කියන මේ තුනහරහා එඩියුකේෂන් රිෆෝම් එක හසුරවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මම කැමති ෆොරින් ටීම් එකකුත් හැදෙනවා නම් ලංකාවේ ටීම් එක හරි ප්‍රබලයි. මම දැන් අද තමයි අපි ඒ කට්ටිය එකතු වෙන්නේ. ඒ ප්‍රබල කණ්ඩායම එකතු වෙලා අපි මේ පොලිසි මේකින් කරගත්තට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ එතිකල් ක්ලියරන්ස් අරගෙන ෆන්ඩ් රේස් කරලා ලංකාවට ඉතින් හරිම දුර්වලයි කියලා කියන යුනිවර්සිටි වල ෆන්ඩ්ස් නැහැ කියලා. අපි මට ආසාවක් තියෙනවා 10 දිනකට PhDs දෙන්න. දැන් එක්කෙනෙක් කරගෙන යනවා. ඉතින් ඒ ටික ඉදිරියට යන ගමන් C-Bike ලෑස්ටි අපිට අපි වෙනුවෙන් සිලබස් එකක් ලියලා ඩිප්ලෝමා එකක් හදලා දෙන්න. මොකද ඒ C-Bike ඉන්න විජේසේකර මහත්තයා මම වීරසේකර වෙන්නදී එයා අපේ සයිකියාට්‍රික් කෝස් එකට දවස් 10ම සම්බන්ධ වෙලා ඉඳලා තිනවා. ඇවිල්ලාම ඒ තරම්ම උනන්දුවක් තියෙන කෙනෙක්. ඒකේ ලීඩර්ෂිප් එක ගන්න ඇත්තටම සේදර. එයා තමයි এডুকেෂන් රිෆෝම් එකේ සෙක්‍රටරි. ඉතින් බොහෝමත්ම මෙලකින් වැඩ කරනවා. මොකද ඒක තාම යුනිවර්සිටි එකක් විදිහට ග්‍රෑන්ඩ් කොමිෂන් එකේ ග්‍රෑන්ඩ් කරලා නැහැ. නමුත් ඒගොල්ලන් හරි ලේසි ethical rights ගන්නයි funds හොයන්නයි. මොකද මේ මාලිගාවේ සල්ලිනේ වැඩ කරන්නේ, දන්ද මාලිගාවේ සල්ලි. ඉතින් අපිට තියෙන මේ පැත්ත කන්වින්ස් කරන එකයි. අනික යුනිවර්සිටි ටිකක් ලේසි. ජයවර්ධනපුරේ එකෙන් මම හිතන්නේ සනත් සම්බන්ධ වෙයි. සනත් තමයි මේ දෙකල් අපිට ඒ ටික කරන්න ගියේ. ඉතින් මට හිතුණා ඕගොල්ලෝ දැනුවත් කරලා තියන්න මේ වෙලාවේ මෙහෙම කෙරුවා. මේක තල්ලු වෙච්ච ගමන් අප්‍රේල් මාසේ වෙනකොට ෆ්‍රන්ට් ටයර්ස් හතරකින් නැත්නම් සිෂන් හතරකින් යුත් කොන්ෆරන්ස් එකක්. ඒක උඟක් කරාට රියැලිටි එකක් වෙන්න පුළුවන්, රියලිස්ටික් නැත්නම් වර්චුවල් වෙන්න පුළුවන්. 500ක් ඉන්න මාස්ටර් ට්‍රේනර්ස්ලා දැන්ට 150ක් අපි රෙකග්නයිස් කරලා තියෙන සර්ටිෆිකේට්ස් දීලා, පාටිසිපේෂන් සර්ටිෆිකේට්ස්. අනික 250ම පෙන්ඩින්. අපි 250යි අර 250නේ ඔක්කොම 500 350යි. ඒ 500ම දාලා තිනවා සබ් ගෲප්ස් 25කට. හැම සබ්ජෙක්ට් එකක්ම වගේ කවර් වෙනවා. භෞතික විද්‍යා විනෝදේ, වන විනෝදය, උපවන විනෝදය, ගණිත විනෝදය, විද්‍යා විනෝදය, සෞඛ්‍ය රිෆ්ලෙක්සොලොජි, ගොඩක් දේවල්. අන්න ඒ අංශ දිගේ තමයි ඉදිරියට යන්න හදාන්නේ. ඉතින් අපි කොන්ෆරන්ස් එකේදී এডুকেෂන් මිනිස්ට්‍රි එක නැත්නම් এডুকেෂන් සෙක්ටර් එක, හෙල්ත් මිනිස්ට්‍රි එක නැත්නම් හෙල්ත් සෙක්ටර් එක, ඊට පස්සේ රියබිලිටේෂන් පැත්ත, ඩ්‍රග් ඇඩික්ෂන් හිරකඳවුර වල, ඊට පස්සේ සයිකියාට්‍රික් පැත්ත. මේ හතර දැන් ඩ්‍රාෆ්ට් කරගෙන යනවා. අපි ඉවරෙච්චාම අපි ඕගොල්ලෝ සම්බන්ධ කරගන්නවා. අපි 2018 කරපු අපේ කොන්ෆරන්ස් එක වගේ. ඉතින් දැන්ට කඩුවෙල පුළුවන් කියලාගෙන තමයි වැඩේ කරගෙන යන්නේ. මේ දවස්වලත් කඩුවෙල අපි හැම වීකෙන්ඩ් එකේදීම හම්බ වෙනවා. ඒ නිසා මේ කරන විදිහේ පැය භාගේ වැඩ පිළිවෙල වලට මට එන්න තියෙන ඉඩ හුඟාවක් අඩු වෙනවා. මම මේ අද එන්නෙම මේ ටික ඔක්කොටම කියලා ඔයගොල්ලෝ මේකට ගොනු වෙන්න ඕනේ. ඔයගොල්ලෝ මේක ගොනු වෙලා මගේ වෙලාව පුළුවන් තරම් අයින් කරන්න ඕනේ. මම දැන් ඔන්න තා පොඩ්ඩකින් යනවා මෙහෙ දවසේ වැඩේට. ඒක බය එකමාරක වැඩක් මම එකට අඩු කරා. මොකද අටමාරට අද පටන් අර ගන්නවා නිව්සීලන්ඩ් මේ රෙසිඩෙන්ෂල් කැම්ප් එකක් පොඩි දරුවන්ට. මම වෙනදා හිටියානම් එහෙ. ඒකට පැයක් ඉල්ලලා තිනු. මම ඒක විනාඩි 45ට ස්ට්‍රින් කරා. ඊට පස්සේ අපි හිතාන හිටියේ 9ට පටන් ගන්න 10 වෙනකන් ඔය ඇඩ්වයිසරි බෝඩ් එකේ ෆස්ට් මීටින් එක සමන් කරන්න. ඒකත් 9 කාලට පටන් ගන්න 9 10 වෙනකන් පින්නපාත වෙලා වෙනකන් දාලා තිනවා. ඉතින් ඒ නිසා උදේවරු වෙ තියෙන්නේ අන්න අර වගේ රිලී රේස් එකක්. ඊට පස්සේ අද තිකුරාදනේ තම්බි දවස. ඒ නිසා ඕමාන් වල කට්ටියත් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වයිදි මම ගොඩක් වෙලාවට අර අනුප්‍රාප්තිකය දාගෙන තමයි වැඩේ දුවන්නේ. ඉතින් එතකොට මට හරි ලේසි කොරෝනා හැදෙනවා නම් දවස් 14ක් විතර ඔය පැත්තකටලා ඉන්න පුළුවන්. මේ දවස්වල ගෙන්න ගත්තත් නොකොරෝනා වෙලා කොරෝනා ඉන්නේ නැහැ. වටේ කරකුණ ආවෙට. ඉති ඔක්කොමලා එකතුල ප්‍රාර්ථනා කරන්න. ඇයිනවද? ආ කොරෝනාවත් ඇදිලා සුමනද්දක් වීක ගන්නයි කියලා. මොකද තාම ඔයගොල්ලෝ හුරතල් වෙනවා වැඩි. මම හැබැයි හුරතලෙත් කැමැති. දැන් මේ පොඩි කියා සින්දු කියනවානකොට ඒක ජොලියක් තියෙනවනේ. ඒ tie නිසා ඒ ටික මට කියන්න ඕනේ. මම තව තියෙන ඉතුරු වෙලාව දෙනවා විනාඩියක් දෙකක්. තව කාට හරි ඔය වගේ කතා කරන්න හැම ඕනකමක් තියෙනවා.
අවිනාශි ඊමේල් එක ලැබුණා. පොඩ්ඩක් මගේ පැත්තින් ප්‍රමාදයක් තමයි වුනේ. මම බලන් හිටියා සිට් එකේ කොපි කරලා තිබුණා එකෙන් උත්තරයක් එයිද කියලා. මම ඒක හෙට ෆලෝ අප් කරන්න ස්වාමිනාස්.
ඔව් මට ඕනේ අතරම අද ඒක දාන්න. මොකද ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන තාර ලොකු උනන්දුකින් කතා කරනවා. මට ඕනේ උදේට උදේකින් අහන්න, ස්ට්‍රික්ට් කාරින්ගෙන් අහන්න මේ ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මයින්ඩ්ෆුල්නස් එකට අගේන්ස්ට් ද කියලා. ඕකේ කියන්නේ චින්තාමය ඥානනේ. ඉතින් ඒක තමයි දැනට අල්ලලා යන්නේ. ඉතින් තාර ලස්සන වචන දෙයක් පාවිච්චි කරලා තියෙනවා. ලංකාව හරි බියසුලුයි පසුගාමි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලට උගාක් රටවල් ඉවයි ඉස්සරහින් ඉන්නේ කියලා. ඒක වටිනවා. මොකද අපි ප්‍රත්‍යක්ෂයි ඉස්සරහින් තියාගන්නවා. හැබැයි ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නැතුව බෑ. ඒක ඩිඩක්ටිව් නොලෙජ් එක, ඒක ඉන්ෆරෙන්ෂල් නොලෙජ් එක, ඒක අන්වය ඥානේ, ඒකේ ණය විපස්සනාව තියෙන්නේ. ඒක තියෙන්න ඕනේ. නමුත් අද තරුණ ජනතාවට වෙලා තියෙන්නේ ඒක ඉස්සර කරගෙන බයලජ්‍ය දෙක නැති වෙලා. ඒක ඉස්සර කරගෙන පරිසර සංවේදී භාවය නැති වෙලා. ඒක ඉස්සර කරගෙන මේ ගාණු පිරිමි අතර තියෙන ලොකු වෙනසක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අන්නේව නැති වෙන්න නම් ඔය ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් හෑන්ඩල් කරන්න ඕනේ සීමිත හෑන්ඩ්සලින් විතරයි. භාවනා කරපු අයට විතරයි ඒක හැන්ඩල් කරන්න පුළුවන්. ඒ නිසා සතිපාසල මේකට ඔතොරිටේටිව් අයිතියක් තියෙනවා. හැබැයි අපිට යුනිවර්සල් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් යන්න ගියොත් පිස්සු පිහාටන්ගේ රාජ්‍යයක් එන්නේ. ඒක නැත්තම් මේ ගෝස්ට් වර්ල්ඩ් එකක්. එහෙම නැත්තම් අවතාර් යුනිවර්ස් එකක්. ඒ නිසා මම ඒකට තමයි අදහස් ප්‍රකාශ කරන්න ගියේ නෑ. පිටරට කට්ටියක් ඉන්නවා අපේ ඇඩ්වයිසර් බෝඩ් එකේ. අපි ඒගොල්ලන්ට මේක සතිමත් වෙලා ඒගොල්ලන්ගේ gut feeling එක බලන්න ඕනේ. සතිමත් වෙච්චාම artificial intelligence තමන්ට cancer එකක් වෙයිද නැත්නම් artificial intelligence overpower කරගෙන යන්න පුළුවන් තරම් සති බලයට ඇවිල්ලා තියෙනවද කියන කාරණාව මම නිකන් මේ වෙලාවේ අවුස්සලා දාන ඕගොල්ලන්ට පොඩ්ඩක් opinion එක අපිට දෙන්නයි කියලා. ඉතින් මම දැන් යනවා අපේ කමඨාන් සුද්ධ කිරීමට. මං ඉල්ලා හිටිනවා අපේ කුසල හම්දුරන් ඇවිල්ලා බැදී බාර ගන්නයි කිය.
එහම ස්වාමීන් වහන්සේ අවසරයි මම ජොයින් වෙන්නම් ලින්ක් එක. හොඳයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ධම්ම කුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමත මම ආරාධනා කරනවා අපේ වැඩසටහනේ දෙවනි භාගය ධම්ම දේශනා වැඩසටහන ආරම්භ කරන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තජ්ජං තජ්ජං බන්තේ පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උපජ්ජಂತಿ තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ इति. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට ධර්ම දේශනාවක් සඳහා ධර්ම ශ්‍රවණය සඳහා යම් කිසි වෙලාවක් ගැළපිලාවිලා තියෙනවා. ඉතින් අපි ඒ වෙලාව ප්‍රයෝජනෙට අරගෙන බලමු මේ තෝරාගත් සූත්‍රේ තව ටිකක් විවිධ පැතිකඩ වලින් පැහැදිලි කිරීමක් කරගන්න, තව ටිකක් ඉදිරියට යන්න පොඩි උත්සාහයක් තමයි මේ දරන්න හදන්නේ. ඉතින් ඒ සඳහා අපි හිතමු මෙතන යම්කිසි අලුත් කෙනෙකුත් ඉන්නවා නම් ඒගොල්ලන්ටත් පහසුවක් වෙන විදිහට පොඩ්ඩක් අදා මතක් කරපු එදා අපි ආපු දුර පිළිබඳ පොඩි අදහසක් ඉදිරිපත් කළා. එතනින් එහාට අද තව ටිකක් විමසලා බලන්න උත්සාහයක් ගමු. ඉතින් එතනදී සඳහන් වෙන්නේ අර නන්දක කියන ඒ ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන කරන ධර්ම දේශනාවක් තමයි. ඉතින් ඒ සඳහා ඒ ස්වාමීන් වහන්සේ යම් කිසි විදිහක අභ්‍යන්තර බාහිර ආයතන, එහෙම නැත්නම් අපේ ලෝකය, මේ ඇතුළත පිටත ලෝකය විදිහට හඳුන්වන මේ දේ පිළිබඳ තමයි යම් කිසි විවරණයක් ප්‍රකාශ කරන්න. එතකොට එක්තරා විදිහක අන්න මේ ධර්මයට අනුව මේ ලෝකය මොකක්ද කියන විමසීම තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් එක්තරා අවස්ථාවක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා අහනවා, මේ ස්වාමීනි මේ ලෝකේ කියනවා කොපමණිකං කොපමණිකින් නම් ලෝකයක් වේද කියලා විමසා සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ හාමුදුරුවන්ට දෙන්නේ 아무ත විදිහේ පිළිතුරක්. මොකද අහනවා, මේ ඇස තියෙනවා, ඇසට අරමුණු වෙන රූප තියෙනවා, ඊට පස්සේ මේ දෙකේ ඝටණය නිසා ඇතිවන විඥානය තියෙනවා, චක්කු විඥානය තියෙනවා. එතකොට ඔය ටික තමයි මෙන්න මේ ධර්මයට අනුව ලෝකය. ඔයින් පිටත වෙන ලෝකයක් මේ ධර්මයට අනුව නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් ඔහොම ඉන්ද්‍රිය හය ගැන තමයි කියාගෙන යන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ඔන්න ඉන්ද්‍රිය හය පිළිබඳ සහ ඒ ආයතන හය පිළිබඳ තමයි කියාගෙන යන්නේ. ඒ ආයතන වලට අරමුණු වෙන දේවල් බාහිර ආයතන, ඒ ආයතන ඇතුල් පැත්ත අභ්‍යන්තර ආයතන කියලා ඔන්නෝම වෙන් කිරීමක් සිද්ධ කළා. ඕක තමයි ලෝකයේ විදිහට පෙන්වන්නේ. ඔයින් පිටත වෙන කාටවත් ලෝකයක් තියෙන විදිහක් නැහැ. ඉතින් ඔන්න ඔය ලෝකය ගැන විවරණයක් බෙදීමක් තමයි මේ ස්වාමීන් වහන්සේ කරන්නේ. එතකොට කියනවා මේ බාහිර ආයතන පැත්ත මුලින් පෙන්නනවා. බාහිර ආයතනවල අන්න ක්‍රියාකාරීත්වය පෙන්නනවා. මේ විදියට රූප තියෙනවා, සද්ද තියෙනවා, ඒ විදිහේ විවිධ දේවල් අරමුණු වෙනවා. ඒ අරමුණු වෙන දේ අනුව අන්න විඥානයක් ඇති වෙනවා. ඊළඟට ඇති වෙන විඥානය අනුව අන්න සැප දුක් මේ තැනැත්තා විඳිනවා. ඉතින් ඔය සැප දුක පිළිබඳ තමයි කතා බහ කරන්නේ. එතකොට අර මුල් ක්‍රියාදාමයේ නොතේරුණත් මෙන්න මේ සැප දුක් විඳීම හැම වෙලේම දකින්න පුළුවන්. හරියට නිකන් අර අපි දැක්කා පහුගිය දවස්වල අර බීතිකාවක් ඇවිල්ලා අන්න අයන් ඩෝම් එකක කතන්දරයක්. මොකද්ද ඉන්විසිබල් අයන් ඩෝම් එකක් හදලා තියෙනවා. අර විදියට සතුරු ප්‍රහාර වලින් වලකින්. එතකොට සරේන මිසයිල ගුවනේදීම අන්න පුපුරවා හරින ක්‍රමයක් තමයි මේක. එතකොට මේ මිසයිල සාමාන්‍ය මේ වගේ පද්ධතියක් නැත්තම් මොකද වෙන්නේ? ඇවිල්ලා වැටෙනවා, වැටිලා ගිනි ගන්නවා, වැටිලා වේදනා දෙනවා, වැටිලා විනාශ කරනවා, වැටිලා මේ විදියට බොහෝ ආපදා සිද්ධ කරනවා. මිසයිල එනවා දන්නෙත් නැහැ, වැටුණාම අන්න රිදෙන බව නම් තේරෙනවා. ඒක තමයි ක්‍රියාදාමය. එතකොට ඔය වගේ කෙනෙක් සැප දුක් විඳිනවා. විවිධ දේවල් මනසට අරමුණු වෙනවා. අරමුණු එකේ ප්‍රතිඋණු එකේ ප්‍රතිඵලයක් විදිහට අන්න ආර ආකාරයෙන් සැප දුක් විඳීමක් සිද්ධ කරනවා. එතකොට මේ තැනැත්තා සමහර විට මේ සැපේ දුකේ ඇලිලා අන්න වෙහෙසටපත් වෙනවා, කෑ ගහනවා, හඬනවා, වැළපෙනවා. ඉතින් නමුත් දන්නේ නැහැ මොකද්ද මේකට හේතුව කියලා. අන්න අර ක්‍රියාකාරීත්වය තමයි ඔය හේතුව. එතකොට කියනවා මෙන්න මේ විදිහට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, මනසට අරමුණු වෙන ධර්ම වගේ දේවල් මේ සියල්ලම අනිත්‍යයි. අනිත්‍ය නම් මේවා දුකයි. දුක නම් මේක තමුන්ගේ ආත්මයක් විදිහට නිත්‍ය විදිහට සලකන්න හේතුවක් නැහැ. නමුත් මෙන්න මේ ක්‍රියාදාමයේ මේ විදිහට ණය ක්‍රමයට හරි අපි ඉදිරියෙන් තියාගත්තට මොකද අන්න අර සැප දුක් නම් අපි මේක ආත්ම විදිහට අරගන්න ස්වභාවයක්, ඉබේම මේ විදිහ ග්‍රහණයක් ඇති වෙන ස්වභාවයක් අපේ හිත තුල තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අහනවා මේ විදිහට පහනක් තියෙනවා, මේ පහනේ තෙල් තියෙනවා, මේ පහන් වැටියක් තියෙනවා, පහන් සිලක් තියෙනවා, මේ සියල්ලම බැලුවාම අනිත්‍යයි. තෙලුත් අනිත්‍යයි, වැටියත් අනිත්‍යයි, සිලත් අනිත්‍යයි. නමුත් කෙනෙක් කියනවා මේ ආලෝකය නිත්‍යයි කියලා. පහනේ ආලෝකය නිත්‍යයි කියලා ඒක හරිද? නෑනේ ස්වාමීනි කියලා අර භික්ෂුණීන් වහන්සේලා කියනවා. එතකොට අන්න අර ඔක්කොම අනිත්‍යයි, නමුත් ආලෝකය නිත්‍ය විදිහට ගැනීමක් අපි තුල තියෙනවා. ඊළඟට අභ්‍යන්තර ආයතන ගැන කියනවා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. අර දේවල් ඇවිල්ලා වදින අරමුණු වෙන ආකාරය පිළිබඳ තමයි මේ කියන්නේ. ඒක අභ්‍යන්තර කොටස. ඒතර අභ්‍යන්තර කොටසත් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි, දුක නම් අනාත්මයි. ඔය විදිහට කිව්වට මොකද අන්න මේක ආත්ම විදිහට ගන්න ආකාරයක් තියෙනවා. අර විදිහට අභ්‍යන්තර ආයතන නිසා යම් කිසි විඥානයක් ඇති වෙනවා, චක්කු විඥානයක්, සෝත විඥානයක් වගේ. ඊට පස්සේ ඒක තුලින් ඇති වෙන සැප දුක් වේදනා මෙතනත් ඇයි බේම නිත්‍ය ආකාරයෙන් සැපාකාරයෙන් ආත්මාකාරයෙන් අරගන්නවා. ඉතින් ඒකටත් උපමාවක් තමයි දෙන්නේ මොකද්ද? ගහක් තියෙනවා. මේ ගහේ කඳත් අනිත්‍යයි, අතුපතරත් අනිත්‍යයි, කොළත් අනිත්‍යයි. මේ විදියට සියල්ල අනිත්‍යයි. නමුත් මේකේ හැවණැල්ල නිට්ටයයි කිව්වොත් කෙනෙක් ඒක සත්‍ය වෙනවද? එහෙම දෙයක් නැහැ ස්වාමීනි, ඒක සත්‍ය වෙන්නේ නැහැ කියලා කියනවා. අන්න හැවණැල්ල නිට්ටය විදියට ගැනෙනවා. ආලෝකය නිට්ටය විදියට ගැනෙනවා. ඉතින් ඕක තමයි තියෙන ක්‍රියාදාමය. ඉතින් ඔය කතාව පැහැදිලි කරන අතරේ එතන ප්‍රකාශයක් පාඩයක් නැවත නැවත සඳහන් වෙනවා. මොකද්ද මේ පාඩේ? අපි අද මාතෘකා කරපු පාඩේ තමයි මේ තියෙන්නේ. තජ්ජං තජ්ජං බන්තේ පච්චයං පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ තජ්ජස්ස තජ්ජස්ස පච්චයස්ස නිරෝධා තජ්ජා තජ්ජා වේදනා නිරුජ්ජಂತಿ. ඉතින් මේ පාඩේ බොහොම කතා බහ කරලා පුරුදු පාඩයක් පෙනෙන ආකාරයි. මොකද මේ භික්ෂුණීන් වහන්සේලා තමයි මේ පාඩේ ඉදිරිපත් කරන්නේ. මේ හාමුදුරුවෝ ප්‍රශ්න විමසනකොට මේ පාට එන්නේ භික්ෂුණීන් වහන්සේලාගේ පැත්තෙන්. ඒ කියන්නේ ගොඩක් දුරට බුද්ධ දේශනාවේ ඒ තමුන් බණ අහනකොට දැන හඳුනගත්ත පාටයක් වෙන්නේ නැති මේක. ඉතින් කියන්නේ මොකද්ද මේකේ අදහස? ඒ ඒ ප්‍රත්‍යයන් නිසා ඒ ඒ වේදනාව උපදිත්. ඒ ඒ ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් ඒ ඒ වේදනාව නිරුද්ධ වෙත්. ඕක තමයි අදහස. එතකොට යම් යම් මේ මනසට අරමුණු වෙන දේවල් අනුව අන්න ඒ ඒ ආකාර වේදනාව උපදිනවා. ඒ වගේම ඒ ඒ දේවල් නිරෝධ වෙලා යනකොට ඒ ඒ වේදනාව නිරුද්ධ වෙලා යනවා. ඉතින් ඕක තමයි කෙනෙක්ට මෙන්න මේ ප්‍රතිපදාවක් වඩනකොට අත්දකින්න ලැබෙන දේ. අන්න තමුන් මේ විදිහට විවේකීව සිහියක් පිහිටවගෙන ඉන්නකොට මෙන්න මේ විදිහේ නොයෙකුත් හිතට අරමුණු එන දේවල් අනුව මේ තැනත්තා සැප දුක් විඳිනවා දකින්න පුළුවන්. ඒ සැප දුක් නිත්‍ය බවට හඳුනගෙන නිත්‍ය බවට ග්‍රහණය කළා මේ පිළිබඳ වෙහෙසක් අරගන්නව නැවත නැවත දකින්න පුළුවන්. ඉතින් ඔය ප්‍රශ්න විදියට ඉදිරිපත් වෙන දේවල් ඔන්න ඔය ඔය දේ තමයි පිටිපස්සේ තියෙන්නේ. මොකක්ද අන්න අර ඒ ඒ ප්‍රත්‍යයන් නිසා ඇතිවෙන ඒ ඒ වේදනා නිත්‍යයි සැපයි ආත්මයි කියලා අරගෙන අන්න විමසීමක් කරනවා, ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. නමුත් පොඩ්ඩක් ඉවසුවොත් තව චුට්ටක් වෙලා බලා ඉඳියොත් අන්න ඒක නිරුද්ධ වෙලා ගියාම අර වේදනාවත් නිරුද්ධ වෙනවා. ඉවසගෙන පොඩ්ඩක් ඉන්න බැරිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අර විදියේ විවෘත බැල්මකින් බලන්න බැරිකම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියේ සැප දුක් විඳීමක් අතරේ තමයි අපේ මේ සංසාර ගමන ගැට ගැහිලා තියෙන්නේ. හැම වෙලේම මේ විදියේ සැප දුක් විඳිමින් තමයි මේ විදියට මේ සංසාර ගමනක් ගැට ගැහෙන්නේ. ඉතින් ඔන්න ඔය සැප දුක් කතාවේදී අපි විතේක අහලා තියෙනවා අන්න අර බුදුරජාණන් වහන්සේ ඒ පළවෙනි ධර්ම දේශනාවේදී සඳහන් කරා වගේ අන්න අර මේ අත්තකිලමතානුයෝග කාමසිකල්ලිකානුයෝග කියලා දෙකක් පිළිබඳ කතාවක් තියෙනවා. ඒතර ඕක ඉතින් අහලා පුරුදු කතන්දරයක්. නමුත් අපි පොඩ්ඩක් බලමු මෙන්න මේ කියන එක අපිට ඔය වගේ ඔය යෝග දෙකත් එක්ක අදාළ වෙන ආකාරය පොඩ්ඩක් අඳුන ගන්න පුළුවන්ද කියලා. ඉතින් අර අර විදියට කාමසුකල්ලිකානු යෝගයේ දිච්ච කෙනෙක් මේ තැනත්තාගේ ස්වභාවය මොකක්ද? අන්න තමාව හැම වෙලේම පිනවන්න කැමැත්තක් මේ තැනත්තා තුළ තියෙනවා. පිනවීම පිළිබඳ එළවුමක් හඹායාමක් මේ රැනත්ත තුළ තියෙනවා. ඉතින් ඕක තමයි කාමසුකල්ලිකානු යෝගයේ විදියට අපිට පෙන්වන්න පුළුවන්. එතකොට මේක පිළිබඳ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනාරියෝ අනත සංහිතෝ. මේක හීන දෙයක් මේ මේ ප්‍රතිපදාව. ඊළඟට ග්‍රාම්‍ය දෙයක්, ගමට සුදුසු දෙයක්, ගම්මෝ පෝතුජ්ජනික පුතජ්ජනයන්ට සුදුසු දෙයක්, අනාරියෝ අනත සංහිතෝ. තමුන්ට යහපත පිණිස වෙන්නෙත් නෑ. මේ විදිහට ආර්ය විදිහට හඳුන්වන්නත් බෑ, ආර්ය ප්‍රතිපදාවක් විදිහට හඳුන්වන්නත් බෑ කියලා කියනවා. ඊළඟට අත්තකිලමතානුයෝගය කියලා ගත්තොත් අන්න තමාව වෙහෙසීම පිළිබඳ මේ තැනත්තාගේ අන්න උනන්දුවක් එළවුමක් තියෙනවා. ඒතට ඒක පිළිබඳ සඳහන් කරන්නේ මොකද? දුක්ඛෝ අනරියෝ අනත සංහිතෝ. මේක දුක් දෙන ප්‍රතිපදාවක්, ඊළඟට ආර නොවන ප්‍රතිපදාවක්, ඒ වගේම තමුන්ට යහපත පිණිස පවතින්නේ නැති ප්‍රතිපදාවක්. ඉතින් ඔන්න ඔය ප්‍රතිපදා දෙක ගැන තමයි ඔය සැප දුක් කතාවත් එක්ක ගැළපිලා එන දේ. නමුත් අපි පොඩ්ඩක් මේක විමසලා බැලුවොත් මේ දෙක දැන් ඔන්න කාමසුකල්ලිකාණ යෝග ගැන නම් පොඩ්ඩක් ඔක අමුතුන් කියලා දෙන දෙයක් නෑ. ඒක ඉතින් දන්න කට්ටියන් ඉන්නේ ඔය වැඩි හරියක්. එතකොට අන්න ඒ තමුන්ව පිනවන්න කැමැත්තක් මේ හිත තුල තියෙනවා. දෙවැනි එක ගත්තොත් අර විදිහට දුක් දෙන ප්‍රතිපදාවක් ගත්තොත් ඒක පිළිබඳ කැමැත්තක්ද අකමැත්තක්ද මේ තැනැත්තාගේ හිත තුල තියෙන්නේ කියලා අන්න හොඳ විමසන්න තියෙන කාරණාවක් තමයි. ඔය හිතලා හිතලා නැවත නැවත දුක් ගන්න කට්ටිය පොඩ්ඩක් විමසලා බැලුවොත් ඒ පුද්ගලයා පිටිපස්සේ තියෙනවා මෙන්න මේ දුක් විඳින එකට කැමැත්තක්. මේ ප්‍රතිපදා දෙකම යන්නේ කැමැත්තෙන් තමයි. සාමාන්‍ය දුකට අපේ හිතේ අකමැත්තක් තමයි ඉදිරිපත් වෙන්නේ. නමුත් මේ තැනත තුල තියෙනවා මේ දුක් දෙන්න මනාපයක්. ඒ මනාප නිසාම තමයි මෙයා මේ විදියට අන්න අමුතු අමුතු විදිහේ විහෙසවන ප්‍රතිපත්ති වලට ප්‍රතිපදා වලට යොමු වෙන්නේ. එතකොට දෙක පිටිපස්සෙම කැමැත්තක් තමයි තියෙන්නේ. අන්න එකක් සැප විඳවන්න අනුවගිය ප්‍රතිපදාවක් සැප විඳවන්න තියෙන කැමැත්තක්, අනිත් පැත්තෙන් දුක් විඳවන්න තියෙන කැමැත්තක් මේ තැනට තුල තියෙනවා. ඉතින් ওই දෙකම අන්න ගැළපෙන්නේ නැහැ කියලා තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ওই අත්තකිල මතානු කට්ටිය අරන් බැලුවාම එක්තරා විදියක හරිම උත්ප්‍රාසයක් දනවනවා. කොච්චර කරත් කොච්චර බැලුවත් කොච්චර හිතුවත් කල්පනා කරත් මේගොල්ලන්ට මේ ලෝකේ අඳුරටම තමයි පේන්නේ. සතුටු වෙන්න පුළුවන් කාරණාවක් හිතුවත් ලැබුණත් ඒකෙත් මොකක් හරි දුකට කතාවක් දුකට හේතුවක් හොයාගන්නවා. ඇත්ත තමයි ලැබුණා තමයි. නමුත් බලන්නකෝ මේ විදිහේ අඩුපාඩුව සහිත දෙයක් නේ ලැබිලා තියෙන්නේ කියලා. අන්න අර බොලියානාගේ ග්ලෑඩ් ගේම් එක නෙමෙයි මේකේ ප්‍රතිවිරුද්ධ දේ සිද්ධ කරනවා. මොනවා ලැබුණත් අන්න දුක් වෙන කාරණාවක් හොයාගන්නවා. ඕක හරි කැමැත්තෙන් කරන්නේ, බොහොම ආසාවෙන් කරන්නේ. ඕක පිළිබඳ කවුරු හරි ප්‍රහාරයක් එහෙම ඇල්ල කළොත් එහෙම කොහොමද මට එහෙම දුක් නොවෙන නොවි ඉන්න දෙන්න හදන්නේ? මං කොහොම හරි මොනවා හරි ඉතලා කල්පනා කරලා දුක් වෙවි වෙවිම ඉන්නවා. ඒ තැන අතර මහා ලොකු දේවල් අවශ්‍ය නැහැ. පොඩි දෙයක් අල්ලගෙන ඒක ලොකු කරගෙන අන්න පැනික් ඇටෑක් එකක් ගාන්තම අරගෙන යනවා. ඊට පස්සේ කියනවා පපු ඉර වෙනවා, හුස්ම ගන්න බෑ, අයියෝ මැරෙයිද දන්නේ නැහැ කියලා. යෝග තමයි ස්වභාවේ. ඉතින් ඔය ස්වභාවේ අමුතු විදිහට සමහර කෙනෙක් තුළ ගැබ්බෙලා තියෙනවා. දිව්‍ය ලෝකේ ගියත් ආයේ විවේකෙන් නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ. අර අර සමහර විට අහලා ඇති අර සූත්‍ර දේශනාවකත් තියෙන්නේ. අන්න මේ හාමුදුරුවෝ භාවනා කර කර ඉඳලා කොහොම හරි කායික වේදනාවකුත් දරාගෙන ඉඳලා අන්න මරණයට පත් වෙනවා. ගිහිල්ලා දිව්‍ය ලෝකෙක දිව්‍යාංගනාව 500කුත් එක්ක අන්න විමානයක පහළ වෙනවා. පහළ වුණාට මොකද මේ හාමුදුරුවන්ට මේ වැඩේ දිරවන්නේ නැහැ. මේ වැඩේ දිරවන්නේ නැහැ. ඔන්න ආපහු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා කම්ප්ලේන් එකක් දානවා. මෙන්න මේ විදිහ කට්ටියක් මාව වට කරගෙන ඉන්නවා. මේ කට්ටිය මේ විදිහට මේ දිව්‍ය ලෝකෙ ගියාට දිව්‍ය ලෝකෙ ගියපු බව බාරගන්න කැමති නැහැ. ඉතින් දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ ඉතින් ඒක බාරගන්න වෙනවනේ. ඉතින් දිව්‍ය ලෝකෙ ගියත් අන්න මොකක් හරි දුක් වෙන්න වෙහෙස වෙන්න කාරණාවක් හොයා ගන්නවා. ඉතින් ඔක තමයි වැඩි. අර අර පොඩි කතන්දරයක් තියෙනවා. මොකද්ද මේ වයසක කාන්තාවක් පිළිබඳ කතාවක්. මේ කාන්තාව අන්න දූලා දෙන්නෙක් ඉන්න කාන්තාවක් තමයි මේ කාන්තාව. එතකොට අපි කියමු ලොකු දූ දීක ගිහිලා තියෙන්නේ අන්න රබර් කර්මාන්තේ, රබර් කිරි කපන වගේ මනුස්සෙක් එක්ක. ඊළඟ පොඩි දූ දීක ගිහිලා තියෙන්නේ අන්න කූඩ හදන මනුස්සෙක් එක්ක. එතකොට දැන් අපි හිතමු වැහි දවසක් එනවා. අන්න වැහි දවසක් එනකොට මේ කාන්තාව කල්පනා කරනවා, අයියෝ බලන්නකෝ මගේ ලොකු දූ දීක ගිහිලා තියෙන්නේ මේ විදියට රබර් කිරි කපන මනුස්සයෙක් එක්ක. දැන් ඉතින් ඒගොල්ලෝ බඩගින්නේනේ කියලා. ඔන්න ඉතින් දවස පුරාවට වැස්ස දිහා බලාගෙන, හස දිහා බලාගෙන ඔය වෙහෙස තමයි තියෙන්නේ. දරු මල්ලොත් බඩගින්නේ, මේ මනුස්සයාට රස්සාව කරගන්නත් විදියක් නැහැ, මේ ආදායම ඔක්කොම ඇහිරෙනවා කියලා අන දුක් වෙවි ඉන්නවා. ඊට පස්සේ වැරදිලාවත් අපි තුමු පායන දවසක් ආවා කියලා. පායන දවසට කල්පනා කරනවා අන පොඩි දූ ගැන, මොකද්ද අයියෝ මේ පෑවිල්ල නිසා කුඩයක් හදන්නවත් මිනිස්සෙක් ඉන්නේ නැතුව ඇති කුඩ වෙලඳාමත් අඩු වෙලා ඇති ඉතින් අන්න ඒ මිනිස්සු බඩගින්නේ ඉතින් ඕක තමයි ඔය කියන ප්‍රතිපදාව අන්න වැස්සොත් ඒකට දුක් වෙන කාරණාවක් හොයාගන්න හොඳට පෑවුවොත් ඒකට දුක් වෙන කාරණාවක් හොයාගන්න කොච්චර ඕක හුමාරු වුණත් ඒකම තමයි කම්පනා වෙන්නේ දවස පුරාවට අන්න වෙහෙස වෙවි කල් ගෙවනවා අන්න ওই ප්‍රතිපදාව ගැන තමයි කියන්නේ. ඉතින් මේ කාන්තාව ගාවට පිටම නොනැති කෙනෙක් ඇවිල්ලා කියනවා. ප්‍රඥාවන්ත කෙනෙක් ඇවිල්ලා කියනවා. "ඔහොම නෙමෙයි හිතන්න කල්පනා කරන්න ඕනේ. ඒ වෙනුවට අන්න වැස්ස දවසට කල්පනා කරන්න අන්න පොඩි දූ ගැන. ෂහ අද මරු දවසක්, අද හොඳට වැස්ස දවසක්. අද ගොඩ දෙනෙක් කුඩ හදන්නේ. අලුතෙන් කුඩත් මිල දීගෙන යයි." ඒ වගේම පායන දවසට කල්පනා කරන්න අන්න අර ලොකු දූ ගැන. අද හොඳට පායලා තියෙන රබර් කර්මාන්තේ කිරි කපන්න පහසුවෙන් කරගන්න පුළුවන් දවසක්. ඒකට සුදුසු දවසක් කියලා ඒ පැත්ත ගැන කල්පනා කරන්න. කියලා අන්න අර තියෙන පරිසරයේම අන්න තමුන්ගේ බැල්ම වෙනස් කළ දෙනවා. ඒ බැල්ම තමයි ඉතින් තියෙන ගැටලුව. කොච්චර සුබ දේවල් තිබුණත් අසුබය අල්ලන්නේ ওই බැල්ම නිසා. කොච්චර අසුබ දේවල් තිබුණත් අන්න සුබෙත් අල්ලන්න පුළුවන් ওই බැල්ම නිසා. එතකොට කෙනෙක් කියනවා නම් උදේ පාන්දර මූසල මුණකුත් ඒක අද මහා අසුබ දවසක් මම නැගිට්ටෙත් මේ වගේ සිදුවීමකට කියලා ඔන්න එක්කෙනෙක් කියනවා කියලා අපි හිතමුකෝ. තව කෙනෙක් කියනවා අද නම් හරිම සුබ දවසක් මම ඇහැරුණේම සුබ ලකුණු ටිකකට කියලා තව කෙනෙක් කියනවා. ඉතින් ඔය ප්‍රකාශ දෙකම සත්‍යයි. එයා කිව්වොත් ඒක සුබ දවසක් කියලා ඒ විදිහට අදහසක් ගත්තොත් අන්න ඒ දවසම ආලෝකමත් දවසක් වෙනවා. අනිත් පැත්තේ අසුබ දවසක් කියලා අද නගරණයේ ඔක්කොම වරදිනවා කියලා අදහසක් ගත්තොත් කොච්චර හොඳ වුණත් මේ තැනැත්තට පේන්නේ නැහැ එහෙම දෙයක්. ඒ වෙනුවට අන්න අර විදිහ අසුබයක් නැවත නැවත පෙනිපෙනි කටයුතු කරනවා. ඉතින් ඔන්න ඔය බලන බැල්ම තමයි ගොඩක් දුරට මේ වෙහෙසට හේතු වෙන්නේ. එහෙම නැතුව ඇත්තට ඇති වෙන දුකට වැඩිය බලන බැල්ම තමයි වෙහෙසට හේතු වෙන්නේ. ඉතින් ඒ පිළිබඳ කරපු අමුතු විදියේ පරීක්ෂණයක් පිළිබඳ සඳහන් වෙනවා. මොකද්ද මෙන්න මේ කයේ වේදනාවක්, වෙහෙසක්, දුක් වේදනාවක් ලැබෙන එක නෙමෙයි අවුල තියෙන්නේ. ඒක බලාපොරොත්තු වෙන එක. එතකොට දුකක් වේදනාවක් එයි කියලා බලාපොරොත්තු වෙන දවස ගෙවන කෙනෙක්ගේ අර දුක වේදනාව එන්නේත් නැතුවම ඒ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසල බැලුවාම අර ඇත්තටම දුකක් ආපුවාම ක්‍රියාත්මක වෙන මොළයේ කොටස්ම අර විදියට බලාපොරොත්තුෙන් ඉන්න කොටත් ක්‍රියාත්මක වෙනවා. ඒක තාම දුක ඇවිල්ලත් නැහැ. නමුත් මේ තැනත්තාගේ මොළයේ අර දුකක් ආවහම ක්‍රියාත්මක වෙන කොටස් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි වෙහෙසට හේතුව. මොකද්ද දුක බලාපොරොත්තු වෙනවා. ඇන්ටිසිපේෂන් එකක් තියෙනවා. මෙහෙම දෙයක් වෙයි. බලාපොරොත්තුවක් තියෙනවා මෙහෙම කරදරයක් මට වෙයි. ඉතින් ඒ බැල්මෙන් බලාගෙන ඉන්නකොට කරදරේ තාම ඇවිල්ලත් නැහැ මුකුත් වෙලත් නැහැ. නමුත් අන්න ඒක ආවහම එන පීඩාවම ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව සමහර කට්ටිය මේ යෝගෙත් තව ටිකක් එහාට ගියපු කට්ටියට වෙන අවුල මොකද්ද? අන්න අර බලාපොරොත්තුව ඒ වෙහෙස ඇත්ත වෙහෙසටත් වැඩිය වැඩි. ඒ කියන්නේ අපි හිතමු දතේ අමාරුවක් එනවා. දතේ අමාරුවක් අහම ඒක වෙහෙසක් එනවා. දැන් දතේ අමාරුවක් බලාපොරොත්තුෙන් ඉන්නවනේ. අන්න ඒ වෙලාවට අර වෙහෙස ඇත්ත වෙහෙසටත් වැඩිය වෙහෙසක් මේ තැනත්තාගේ හිත තුල ඇති වෙනවා. එතකොට අන්න ඒ වගේ කට්ටියත් වටපිටාවේ දකින්න පුළුවන්. මේ විදිහට වෙන සිදුවීමට වැඩිය වෙහෙසක් ඒ සිදුවීම වෙන්න කලින්ම ඒ සිදුවීම වෙයි කියලා හිතලා මේ තැනත්තට ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය අත්තකිලමතානු ස්වභාවය ගැන තමයි මේ කියන්නේ. එතකොට මෙන්න මේ බලන බැල්ම වෙනස් වුණොත් ඒ බලන බැල්ම පොඩ්ඩක් වෙනස් කරගත්තොත් මේ තැන ඇත්තටම ජීවිත පරිවර්තනයකට යන්න පුළුවන්. ඉතින් අපි හිතනවා අන්න මේ සිහිය පිහිටවලා බලීම තුළින් අන්න අර විදිහේ යම් කිසි වෙනස් විදිහක බැල්මක් තමයි බලන්නේ. මේ විදිහට අන්න යම් කිසි ක්‍රියාදාමයක් යනවාද ඒකට එළඹෙන්නේ වැදගන්නේ නැතුව මේ ක්‍රියාදාමේ දිහා අමුතු විදිහේ බැල්මක් බලනවා. බාහිරෙන් බලනවා වගේ බැල්මක් බලනවා. ඒ බැල්ම නැවත නැවත පුරුදු කරනවා. එතකොට තේරෙනවා අන්න සැපේ බලාපොරොත්තු වෙන හැටි, දුක බලාපොරොත්තු වෙන හැටි. ඊට පස්සේ අලුතෙන් දුකක් අහම ඒක වැළඳ ගන්න ස්වභාවය, අලුතෙන් සැපයක් අහම ඒක වැළඳ ගන්න ස්වභාවය. මෙන්න මේ ආකාර තමුන් තුළ තියෙන මේ ඇබ්බැහි වල ස්වභාවය අඳුන ගන්න පුළුවනි. ඉතින් ඒ අඳුන ගැනීම නැවත නැවත කරනකොට මේ තැනැත්තා අන්න අර ඒ දේ නැවත නැවත උනන්දු කරනවා වෙනුවට, ඒ දේ නැවත නැවත බලවත් කරනවා වෙනුවට ඒකෙන් පොඩි දුරස් වෙන ස්වභාවයක්, මේකට ආවඩන්නේ නැති ස්වභාවයක් මේ තැනැත්ත තුළ ඇති වෙනවා. ඉතින් ඒ ස්වභාවය තමයි නැවත නැවත දියුණු කරන්න ඕනේ. ඒක සඳහා තමයි ඒ නන්දක ස්වාමීන් වහන්සේ උපමාවක් දෙනවා. මොකද්ද මේ මරපු ගව දෙනක් අරගෙන සියුම් ගෙරි කපන කැත්තකින් මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ අන්න මේ හාමයි මසයි වෙන් කරනවා. ඇතුළත හාමයි පිටත මසයි වෙන් කරනවා. මොකෙන්ද අන්න අර ගෙරි කපන කැත්තකින් සියුම් ගෙරි කපන කැත්තකින් නහර විතරක් කපලා ඉවත් කළා. තොරේ නහර කපන ප්‍රතිපදාවක් තමයි මේ තියෙන්නේ. අර විදිහට ඇතුළත සමත්හානියක් නොකර බාහිර ඇතුළත මසත්හානියක් නොකර බාහිර සමත්හානියක් නොකර අන්න අර අතරමැද තියෙන නහර වැල් ටික විතරක් වෙන් කරනවා. අභ්‍යන්තර ආයතනත් ඒ විදිහටම තියෙනවා, බාහිර ආයතනත් ඒ විදිහටම තියෙනවා. නමුත් මේකට තියෙන බැඳීම, නන්දි රාගය, තණ්හාව කියන එක දුරු කරන වැඩක් තමයි මේ කරන්නේ. ඒ බැල්ම තමයි මේ පුරුදු කරන්නේ. අන්න අරකට බැද ගන්නවා, බැස ගන්නවා වෙනුවට බාහිරේ ඉඳලා බලනවා, අනුන්ගේ දෙයක් වගේ බලනවා. ඒක බලන්න බලන්න අර අපි අත්තගිල මතානු වේවා, කාමසුකල්ලිකානු වේවා, ඒ දෙයට කරන ආවැඩීම තමයි අපි ටික ටික දුරු කරන්න හදන්නේ. ඒ උනන්දුව තමයි ටික ටික දුරු කරන්න හදන්නේ. උනන්දුව ආවැඩීම අඩුවෙන්න අඩුවෙන්න ඒකට තියෙන මොමෙන්ටම් එක, ගම්මිතාවයත් ටික ටික අඩු වෙනවා. ඉතින් ඒක කෙනෙක්ට බොහොම පහසුවෙන් තමන් තුළින්ම හඳුනා ගන්න පුළුවන්. ඒක සඳහා එහෙම ලොකු කාලයක් යන්නේ නැහැ. නමුත් නිවැරදි ප්‍රතිපදාවක යෙදිලා ඉඳියොත්. එහෙම නැත්තම් ඉතින් කොච්චර කල් කරත් හරියන්නේ නැහැ. මේ වර්තමාන මොහොතට ගන්න හරි අමාරුයි ගොඩක් වෙලාවට, වෙහෙසයි. දැන් පහුගිය දවස්වල කෙනෙක් ඇවිල්ලා ඉඳියා. මොකද්ද? එයා මේ තනියෙන් උත්සාහ කරලා තනියෙන් මොකක් හරි විදියක මොකක් හරි භාවනා වගේ කළා වෙන්නේ නැති. ඉතින් එහෙම කරපු කට්ටියගේ සලකුණක් තමයි අර අපි හිතලා කල්පනා කරලා අරගන්න ඒවා බොහොම වටිනා දේවල්, බොහොම විශේෂිත ඥාන කියලා සලකනවා. ඒතට ඒ පඳුරු ගානේ වටපිටාවේ කට්ටියත් අරගෙන යනවා. එතකොට මේ දැනදගෙන මොකද්ද මං ඇවිදිනවා. මම ඇවිදිනකොට මම මේ ආකාරي හිතුවා. මේ ආකාරයෙන් කල්පනා කරා. මේ විදියට ඇවිදින්න ඕනේ කියලා මට තේරුණා. මගේ මේ හිතවිලි අනුව තමයි මගේ මේ කය ක්‍රියාත්මක වෙන්නේ. මේ විදියට යනවා කියලා අන්න අර වර්තමානයේ කෙසේ වෙතත් අමුතු විදිහේ කතන්දරයක් කියනවා. ඒ කතන්දරේ බොහොම හාරවත් විදිහට ඉදිරිපත් කරනවා. නමුත් ඇත්තටම මීට වැඩිය බොහොම සරලයි මේ ප්‍රතිපදාව. ඔය හිත තුළ ඔය විදිහට එන හිතවිලි නිසා මේ ශරීරය ක්‍රියාත්මක වෙනවා කියලා ඔයගෙන හැර දක්වන්නේ කවුද? ඒකත් ඔය හිතම තමයි. ඒකත් ඔය හිතවිල්ලක්ම තමයි. එතකොට එක හිතවිල්ලක් තව හිතවිල්ලක් ගැන අන්න චෝදනා නගනවා. එක හිතවිල්ලක් තව හිතවිල්ලක් පිළිබඳ වර්ණනා කරනවා. ටිකෝගද සත්‍ය කියලා අන්න කවදාවත් දෙහැලා ඉවර කරන්න බැරි ගැටලුවක් තමයි ඕක. ඊට වැඩි සරලයි විවේකීව ඇවිදිනකොට දැනුනේ මොනවද? අන්න විල්ලුඹ පොළේ වැදුනා. ඊට පස්සේ වටපිටාවේ සද්ද ඇහුණා. වැලි කැට ගොරෝසුවට මගේ පතුලට දැනුණා කියලා කිව්වනම් ඒක තුල නැහැ ওই විදිහේ මායාකාරී ස්වභාවයක්. ඒක තුල නැහැ ওই කියන විදිහේ බොහෝම වටිනා ආරවත් කියලා පෙන්වන ධර්ම. ඒ විදිය දැනුමක්. නමුත් එතන සියල්ලම සැඟවිලා තියෙනවා බොහොම සරලත්වයක් තුලින් යන ප්‍රතිපදාවක් ගමනක් විවර වෙලා එනවා. ඔක පිළිබඳ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ හරි ලස්සන උපමාවක් ලබා දෙනවා. මොකද්ද දෙන උපමාව කියනවා. කෙනෙක් සමහර විට රේන්බෝ එකක්. ඒ කියන්නේ අපි කියන්නේ අර අහසේ පහළ වෙන අන්න ලස්සන වර්ණාවලියක් හොයාගෙන යනවා. දේ දුන්නක් හොයාගෙන යනවා. ඉතින් හොයාගෙන ගියාට මොකද කොච්චර හෙව්වත් ඕක හොයාගෙන යන්නේක සෙල්ලන්නේ නැහැ. ඒති විද්දී තව කෙනෙක් අන්න අර උදේ තියෙන පිනි බිඳුවකට ඉර එළිය වැටුණාම නියම කෝණෙන් වැළුවොත් ඒ තැනැත්තට අන්න දේ දුන්නක් බලා ගන්න පුළුවන්. අර පිනි බිඳුව හරහා දන්නේ වගේ සරලත්වයේ තුලින් යන ගමනක්. එහෙම නැතුව දේදුණු හොයාගෙන දේදුණු පිළිබඳ සැලසුම් ගහගෙන දේදුණු පහළ වෙන්නේ මෙන්න මේ ආකාර වටපිටාව තියුණොත් තමයි ඒ ආකාරයව පහළ කරගෙන යන ගමනක් ගැන නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට අන්න බොහොම සරලව සැහැල්ලුවෙන් ඇවිදිනකොට මොනවද දැනෙන්නේ? වාඩි වෙලා ඉන්නකොට මොනවද දැනෙන්නේ? එදිනෙදා වැඩ කටයුතු කරනකොට මොනවද දැනෙන්නේ? ඒ දැනෙන දේ තුල අර විදිහේ මහා මුලාවක් ගැබ්බෙලා තියෙන ඉඩකඩු අඩුයි. අනේ විදිහේ දෙයක් පිළිබඳ තමයි මේ කතා බහ කරන්නේ. දැන් අපි ඔය සැප කැමැත්ත දුක් කැමැත්ත පිළිබඳනේ කතා කර කර ගියේ. දැන් අපි හිතමු දැන් සමහර විට ඔන්න ඔය සැප දුක් විඳීම පිළිබඳ හරි අමුතු විදිහේ චිත්‍රයක් අමුතු විදිහේ නාට්‍යයක් ඉදිරිපත් කරනවා සාමාන්‍ය ඔය ලිංගිකත්වය පැත්ත. ඊළඟට අපි හිතමු පෞල් ජීවිත ඔන්න ඒ වගේ ඒවා ගත්තහම අමුතු විදිහේ සැප දුක් විඳීම පිළිබඳ අමුතු විදිහේ කතන්දරයක් කියලා දෙනවා. නෝනා මහත්තයා අතර තියෙන අරගල. ඊට පස්සේ සමහර විට මෛතුණේ හැසිරෙන අවස්ථා. ඔන්න ඒ වගේ අවස්ථාවල මේ සැප දුක් පිළිබඳ අමුතු කතන්දරයක් අමුතු රහසක් කියලා දෙන ආකාරයක් තියෙනවා. සාමාන්‍ය නෝනා මහත්තයා අපි හිතමු බෑන ගන්නවා ගහ ගන්නවා ඔය වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඔය වගේ අවස්ථාවල ඉතින් අන්න බොහොම වෙහෙසයි බොහොම සීරියස්ලි තැන් ගහ ගන්නවා බොහොම සීරියස්ලි වලි. නමුත් අන්න බත ඉදෙනකම් විතරයි. බත ඉදුණාට පස්සේ අන්න ඒ දෙන්නම බෙදා හදාගෙන කාලා බීලා මෛතුණේ හැසිරිලා වැඩේ අවසන් කරනවා. ඉතින් ඔය ඔය සැප දුක් විඳීම පිළිබඳ යම් කිසි විදිහක අමුතු පිනවීමක් මේක පිටිපස්සේ තියෙන්න පුළුවන්. අර වලිය නැත්තම් කිසි ගෝ එකක් නැති ගතියක් තියෙන්න පුළුවන්. වලිය යන වෙලාවට නිකන් අමුතු වෙහසක් තියනා වගේ කියලා පෙනුනාට මොකද වලි දාන්නේ නැති මිනිස්සෙක් බැරි වෙලාවත් හම්බුනොත් ওই කසාදේ හරි නොයන්න ඉඩ තියෙනවා. එතකොට මෙන්න මේ විදිහේ දුකේ ඇලිලා දුක ආස්වාද කරන ගතියක් අන්න අර අත්තකිල මතානු යෝගය තුල තියෙනවා. එතකොට මේගොල්ලන්ට බැනුම් අර විදිහට නොයෙකුත් නීති රෙගුලාසි පැනවීම් එළියට බයින්න බෑ මේ විදිහට ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ හිටගෙන ඉන්න ඕනේ පහසැල්ලෙන් පහසුවෙන් ඉන්න බෑ සීරුවෙන් ඉන්න ඕනේ කියලා ඔන්න ඒ වගේ පැනවීම්. ඊට පස්සේ අර විදිහට බලහත්කාරකම් කිරීම් ඒ විදිහට නොයෙකුත් විහෙසවල් වගේ දේවල් කොච්චර ඒවට ප්‍රතිවිරෝධයක් දක්වනවා කියලා පෙවුනුනොත් සමහර කෙනෙක් මේවා විඳන විඳින ගතියක් මේවට ආස කරන ගතියක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පෞල් සංස්ථාත් දකින්න පුළුවනි. එතකොට මෙන්න මේකට හේතුව මොකද්ද? මේ වගේ මේ දුක ඇයි අපි මේ විදිහට විඳින්නේ? සැපනම් ඉතින් විඳින එක ඉතින් එච්චර අමුතු දෙයක් නෙමෙයිනේ. නමුත් ඇයි මේ දුක දුක මෙච්චර දුකට මෙච්චර මනාපයි දුක මෙච්චර විඳින්නේ ඇයි කියන විමසීම පොඩ්ඩක් කරලා බැලුවොත් ඇත්තටම මනසේ ස්වභාවයක් ගැන තමයි කියන්නේ ඔය යෝගය ගැන තමයි කියන්නේ. ඉතින් අර මොළයෙන් යම් කිසි විදිහක නිරූපණය වෙනවනේ ඔය දේවල්. ඒතර ඒ විදිහේ පරීක්ෂණයකදී දකින්න ලැබිලා තියෙනවා මොකද්ද? අන්න අර අපි හිතමු සැප විඳිනකොට මොළය තුල යම් යම් අපි කියන්නේ ඩෝපෝ හෝමෝන්ස් ස්රාවය වෙනවද? ඒ තුලින් මෙතන ඇතර යම් කිසි නිකං සූස්තියක් ඇති වෙනවද? එවැනිම වූ සූස්තියක් තියෙනවා අර දුක් විඳීම පිටිපස්සේ. ඒකයි ඔය දුක හොයාගෙන යන්නේ. ඒකට ඇබ්බැහිවීමක් මෙතනත තුල තියෙනවා. බිය හොයාගෙන යන්නේ නැවත නැවත ඒකයි. ඒකට ඇබ්බැහිවීමක් මෙතනත තුල තියෙනවා. අර විදිහට නීති රෙගුලාසි, අර විදිහට හික්මවීම මෙතනත හොයාගෙන යන්නේ. මොකද ඒ වගේ දේවල් වලට ඇබ්බැහිවීමක් මෙතනත තුල තියෙනවා. ඒතකොට අර විදිහ වෙහසක් ඇඟට එනකොට, හිතට එනකොට මේ මොළේ ඉබේම යම් යම් හෝමෝන ස්‍රාවය කරනවා. අර වේදනාව, අර පීඩාව, අර වෙහස දරා ගන්න. ඒ වෙහසට උපකාරයක් විදිහට, ඒ වෙහස තරණය කරන්න උපකාරයක් විදිහට මේ වගේ විවිධ හෝමෝන ස්‍රාවය වීමක් වෙන්න පුළුවන්. ඒකත් අන්තිමට බැලුවාම ඒ හෝමෝනෙත් අන්න අර විදිහට ඩෝපෙන ස්වභාවයක් තියෙන හෝමෝනයක් තමයි. එතකොට මේ තැනත බලනවා අර විදිහට දුක් විඳලා ඒ තුලින් අර ඩෝප් එක ගන්න. තව කෙනෙක් බලනවා සැප විඳලා ඒ තුලින් අර ඩෝප් එක ගන්න. බලුවාම එකම ඩෝප් එකක් පිටිපස්සේ තමයි මෙච්චර කාලයක් මේ එලෝගන යන්නේ. ඒ එලවීම තමයි ඔක පිටිපස්සේ තියෙන, ඒකට තියෙන ඇබ්බැහියක් තමයි ඔක පිටිපස්සේ තියෙන්නේ. දැන් අපි ගමු අන්න මිරිස්. මිරිස් ගත්තොත් මිරිස් ඒ පළය හැදිලාම තියෙන්නේ මෙන්න මේ ශීරපායින්ට අනුභව කරන්න බැරි වෙන්න තමයි. ඒ සඳහා තමයි ඔය ඒ විදිහට දැවිල්ලක් සහිත පළයක් හැදිලා තියෙන්නේ. නමුත් මනුස්සයා මොකද කරන්නේ? සූස් සූස් ගගා කොහොම කොහොම හරි මිරිස් කාලා ඉවරලා ඒ වේදනාව තුළින් අමුතු ජොලියක් මෙතනතර තියෙනවා. දැන් සාමාන්‍ය ඔය නිකන් මිරිස් කරලක් නැතුව, කොච්චි කරලක් නැතුව නිකන් බත් කන්න බැරි ගාතියකුත් සමහර කෙනෙක්ට තියෙන්න පුළුවන්. ඉතින් සූස් සූස් ගාලා වතුර බිබී පිඹ පිඹ තමයි මේ ආහාරයට ගන්නෙ. ගත්තට මොකද ඒකේ අමුතු, ඒක පිටිපස්සේ ජොලියක් තියෙනවා. ඔන්න ඔය දුක් විඳලා ගන්න ඩෝප් එක තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ අපි කියමු අර විදියට රෝල කෝස්ටර් රයිඩ් එකක් යනවා. ඒකේ යනකොට අන්න හුජ්ජ යන ගානට බිය වෙනවා. අර විදියට ජීවිතේ මරණය අතර සටනක් කියලා ඉදිරිපත් වෙනවා. නමුත් අන්න ගිහිල්ලා ඉවරනාට පස්සේ කියනවා ජීවිතේ වියදම් කරපු හොඳම ඩොලර් 50. අර විදියට මග අතර මගෙද්දි සිහි නැති වෙනවා. මේ ආපහු සිහිය එනවා, ආපහු කෑ ගහනවා, ආපහු සිහි නැති වෙනවා. ඕම 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 ගිහිල්ලා ඇවිල්ලා අන්තිමට කියනවා ජීවිතේට වියදම් කරපු හොඳම ඩොලර් 50. අර විදියට බියකට, අර විදියට තැතිගැන්මකට නැවත නැවත ලක් වෙලා මෙතනත් ඒකින් යම් කිසි ආස්වාදයක් විඳිනවා. එතකොට ඔය වගේ ස්වභාව අපි තුල නැහැ කියන්න බෑ. ඔන්න ඔය වගේ දේවල් වලට අපි යමු එද්දි. ඊට පස්සේ අර කන්දක් උඩ ඉඳලා බන්ජි ජම්පින් කියලා කියන මොකද්ද? අන්න රබර් පටියක් කකුලේ ගැඩ ගහගෙන කන්දෙන් බිමට පයින්නවා. එතකොට අන්න රබර් පටිය දිග අඩු කරලා තියෙන්නේ. එතකොට ගිහිල්ලා පොළවේ වදින ගානට ගිහිල්ලා නැවතත් මේ තැනත් උඩට යනවා. පාලමක ඉඳලා පැන්නොත් වතුරේ වදින ගාසන්නට ගිහිල්ලා නැවතත් මේ තැනත් උඩ යනවා. එතකොට අන්න සමහර විට අතරමැද මුත්‍රාගේම මුත්‍රා කරගෙන තමයි විලාප තියාගෙන ඉන්නේ. නමුත් ඒක ඉවර වෙලා එළියට බැස්සට පස්සේ අන්න අමුතු ඩෝප් එකක්, අමුතු ආස්වාදයක් මේ අවිටි පස්සේ තියෙනවා. ඉතින් ඔය වගේ දේවල් ඔය තමුන්ට හානි කරගන්න වගේ කට්ටිය, අනුන්ට හානි කරන්න යන කට්ටිය, මේ විදිහට නොයෙකුත් වේදනා හඹාගෙන ගිහිල්ලා හොයන්න යන කට්ටිය, ඒ විදිහේ නැවත නැවත වේදනා ලං කරගන්න හදන කට්ටිය, කොච්චර බැන්නත් කොච්චර ගැහුවත් අර ගාන බයින මනුස්සයාම තමයි හරියන්නේ. ඊට වැඩිය කරුණාවන්ත මනුස්සයෙක් ඒ විදිහේ කෙනෙක් සමහර විට හරියන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය පිටිපස්සේ තියෙන්නේ ඔය කියන ඇබ්බැහිය තමයි. මේ විදිහට බලාපොරොත්තුවක් තියෙනවා. මේ විදිහට මේ දේවල් හොයාගෙන යන්න කැමැත්තක් තියෙනවා. ඒ දේවල් වලට වටිනාකමක් දීලා තියෙනවා. ඉතින් ඔන්න ඔය සැප දුක අතර තියෙන අමුතු පෙරලිය තමයි ඔය පිටිපස්සේ තියෙන්නේ. අර විදිහට මහා සැපක්, මහා දුකක් පිටිපස්සේ හැම වෙලේම මේ දෙක සැඟවිලා තියෙනවා. ඒ සැඟවීමට අපි නැවත නැවත කැමැත්තක්, ඇබ්බැහියක් තියෙනවා. එතකොට දුක් හොයාගෙන යන ඇබ්බැහිය ඔන්න ඔය ඩෝප් වීම එක්ක ගැළපිලා එන ඇබ්බැහියක්. ඉතින් ඒ වගේ ඇබ්බැහි එකපාරට නතර කරන්න බෑ. ඒ වෙනුවට අන්න අර විවේකීව තමුන් විමසීමක් කරනවා. නැවත නැවත පරීක්ෂාවක් කරනවා. ඇයි මම මේ වගේ දේවල් හොයාගෙන යන්නේ කියලා විමසීමක් කරනවා. ඒකට හේතුවක් ඉදිරිපත් වෙලා ආවත් ඒ හේතුව පිළිබඳ තීරණයකට එන්නේ නැතුව නැවත නැවත පරීක්ෂා කරනවා. අද එක හේතුවක්, හෙට එක හේතුවක්, ඔය විදිහට නැවත නැවත පරීක්ෂා කරනවා. නැවත නැවත පරීක්ෂා කරනකොට තේරෙනවා මෙන්න මේ තැනත්තාගේ මේ විදිහේ දුක් විඳින්න කැමැත්තක් හිත තුල සැඟවිලා තියෙනවා. තව කෙනෙක්ගේ සැප විඳින්න කැමැත්තක් හිත තුල සැඟවිලා තියෙනවා. ඔන්න ඔය කැමැත්ත නිසා තමයි මේ විදිය ඇබ්බැහි පිටිපස්සේ, මේ විදිය තමුන්ටම හානි කරන ඇබ්බැහි පිටිපස්සේ, මේ විදිය අනුන්ට හානි කරලා විනෝදයක් ලබන්න පුළුවන් ඇබ්බැහි පිටිපස්සේ ගමන් කරන්නේ. ඉතින් අන්න ඒ විදිහේ ගමනක් නැවත නැවත අධ්‍යයනය කරොත් මේ තැනැත්තට දකින්න පුළුවන් මේ කරන ක්‍රියාවටත් වැඩිය අන්න අර ඇබ්බැහිය තමයි ප්‍රමුඛ. අර විදිහට දුක එන්නත් කලින් දුක බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තු වීම තමයි වෙහෙස දනවන්නේ වැඩියම. ඒ බලාපොරොත්තු වීම තමයි පීඩාකාරී ස්වභාවය. ඉතින් ඕක ගැන කරපු පරීක්ෂණයක් මොකද්ද? අන්න කෙනෙක්ගේ මූණ ළඟ අපි හිතමු දිව එළියට අරගෙන ඒක නොපෙනෙන විදිහට යම්කිසි ආවරණයකට ලක් කළා. ඊට පස්සේ අන්න අර ගවයෙක්ගේ දිවක් අරගෙන මේ තැනැත්තට අඩියක් හමාරක් ඉදිරියෙන් තියනවා මෙන්න මේ ගව දිව පේන්න. එතකොට දිව දික් කරගෙන ඉන්නේ. ඉතින් මේ ඇහැට බැලුවම පේන්නේ අන්න තමුන්ගේ දිව තමයි අර දික් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙන්න මේ දිවට නොයෙකුත් රස දැනීම්, රස දැන්වීම් කරනවා. එතකොට මේ තැනත්තා මේ විදිහට පරීක්ෂා කරලා බැලුවාම කියනවලු අර විදිහට දිව එළියේ තියෙනකොට, දික් වෙලා තියෙනකොට, අර විදිහට ඒක ස්පර්ශ කරනකොට අන්න මේ තැනත්තාගේ දිවටත් යම්කිසි ස්පර්ශයක් දෙනවා. ඒ ස්පර්ශ දෙක එකට ගලපලා කරනවා. එතකොට අන්න ටිකක් වෙලා යනකොට තමුන්ගේ ඇත දිව ස්පර්ශ නොකරත් අර බලාගෙන ඉන්න දිව ස්පර්ශ වෙනවා පේනවනේ. එතකොට මේ තැනත්තට යම්කිසි දැනීමක් දැනෙනවා. අන්න අර විදිහ දෙයක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් හිත තුල තියෙනවා. නොලැබුණත් ඒක හිතෙන් හදාගෙන හරි පෙන්නනවා. ඊට පස්සේ අර විදිහට රස දැනෙන මොනවා හරි දැම්මහම දිවට රස දැනෙනවා. එහෙම දිවට කියනවලු අන්න අර විදිහේ එළියේ තියෙන දිවකට රස දැනෙන ප්‍රමාණය අඩුයි, ඇතුලේ තියෙන දිවට වැඩිය. අර විදිහට සාමාන්‍ය විදිහට රස බලනකොට හොඳට රස දැනෙනවා. අර විදිහට දිව දික් කරගෙන ඈතනේ දැන් දිව තියෙන්නේ. එතකොට අන්න එතකොට එච්චර රස දැනෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ බැරි වෙලාවත් අර ගාවයාගේ දිව කැපුවොත් මේ තැනැත්තට පේන්නේ එක පාට විලාපයක් තියාගෙන එළියට පයින්නවා. මොකද අනේ මගේ දිව කවුද කෙනෙක් කැපුවා කියලා. එතකොට ඔන්න ඔය විදිහේ අන්න මේ වාහිර දෙයක් හරි අල්ලගෙන බලාපොරොත්තුවක් මේ හිත තුළ තියෙනවා. ඒ දුක විතරක් නෙමෙයි දුක බලාපොරොත්තු වෙනවා. සැප දුක් විඳීම විතරක් නෙමෙයි ඒවා බලාපොරොත්තු වෙනවා. අන්නේ බලාපොරොත්තු වීම තමයි මේ නැවත නැවත වෙහෙසක් පීඩාවක් ඇති කරන්නේ. තව පරීක්ෂණයක් ගැන කියන මොකද්ද? අන්න වයින් බෝතල් දෙකක්. එකක් ඩොලර් 5යි අනිත් එක ඩොලර් 100යි. ඊට පස්සේ මේ ගාන කියලා මේක ඩොලර් 5 වයින් ඉදurak, මේක ඩොලර් 100 වයින් ඉදurak කියලා අරගෙන බැලුවාම අන්න මේ කට්ටිය බීලා කියනවලු ඇත්ත තමයි, 5 එක නම් එච්චර හරි නෑ තමයි, 100 එක නම් ඉස්තරම් වයින් හරිම ප්‍රිය දනවනවා, ඒක හරිම වටිනා වයින් බෝතලයක් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? අර බෝතල් දෙක මාරු කරලා බෝඩ් දෙක එහෙමම තියනවා. දැන් එතකොට ඩොලර් 5 පිටිපස්සේ තියෙන 100 වයින්, 100 පිටිපස්සේ තියෙන 5 වයින්. බීලා කියන්නේ මොකද්ද? බීලා කියන්නේත් අර කතාවම තමයි. 5 වෝඩ් එක පිටිපස්සේ තියෙන වයින් එක නම් එච්චර හරි නෑ. 100 එක පිටිපස්සේ තියෙන වයින් එක නම් හරි වටිනවා. විවිධ ඒ රස වලින් දිව ශරීරේ පිනා යනවා. ඒ වටිනා වයින් එක බිව්වහම එතකොට අර 100යි කියලා හිතාගෙන බිව්වොත් අන්න ඒකේ තියෙන වටිනකම වැඩි වෙනවා. ඒකේ තියෙන රසය වැඩි වෙනවා. ඉතින් ඕක තමයි ඔය පාරිභෝගිකත්වය. අර සාමාන්‍ය පොලේව හරියන්නේ නැහැ. ඒ වෙනුවට කොහේ හරි වටිනා තැනකට ගිහිල්ලා ගත්තොත් අර ගත්ත දේම වෙන්න පුළුවන්. නමුත් වටිනකම වැඩි. නිකන් පමුණුවේ ගිහිල්ලා හරියන්නේ ඒ වෙනුවට ඔන්න ඔය වෙන තැනකට හොඳ වටින තැනකට ගිහිල්ලා ඇඳුමක් ගත්තොත් ඔඩෙල් වගේ ගිහිල්ලා ඇඳුමක් ගත්තොත් අන්න ඒකේ තියෙන අමුතු ජොලියක්. ඒක ඇඳගෙන ඉන්නකොටත් මේ තැනත්තට අන්න අර ඩෝප් එක එනවා. නිකන් කාර් එකක ගිහිල්ලා හරියන්නේ හොඳ BMW එකක ගියොත් අන්න ඒ ඩෝප් එක ගන්න පුළුවන්. ඒක වෙන්නේ සමහර විට අර පරණ කාර් තලලා 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 අනේ BMW ස්වභාවයට ඒ හැඩයට හදලා අර පොඩි රවුමත් ඉස්සරහෙන් අලෝ ගත්තාම අන්න ජරබර ගගා යන කාර් එක නමුත් අන්න අමුතු ඩෝප් එකක් ගැලපිලා එනවා. අර විදිහට හිත තුල බලාපොරොත්තුව දුක විඳින එක නෙමෙයි ගැටලුව දුක බලාපොරොත්තු වෙනවා. සැප විඳින එක නෙමෙයි ගැටලුව සැප බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ බලාපොරොත්තුව තමයි අපිව බරපතල විදිහට මුලාවට ලක් කරන්නේ. ඉතින් එන්නේ බලාපොරොත්තුව ගැන කියවෙන කතාවක් තමයි අපි අද කරන්න උත්සාහ කරේ. ඉතින් තම තමුණුත් විමසලා බලන්න තම තමුන්ගේ ජීවිතවල මෙන්න මේ විදිහේ අත්තකිල මතානු ස්වභාවයක්ද කාමසුකල්ලිකානු ස්වභාවයක්ද අර විදිහට වැස්සත් කේන්ද්‍රිකානව පෑවුවත් කේන්ද්‍රිකානවද නැත්නම් ඊට වැඩිය වෙනස් බැල්මකින් ජීවිත දිහා බලනවද කියලා පොඩක් විමසලා බලන්න හොඳ අවස්ථාවක්. ඉතින් ඒ ආරාධනාවත් එක්ක ඒ විදිය හඳුනා ගැනීමට තමුන්ගම හඳුනා ගැනීමට කරන ආරාධනාවකුත් එක්ක අද අපි ධර්ම දේශනාවට තිබෙන අවස්ථාව අවසන් කරමු.
සාදු සාදු සාදු. කවද හැමදාම වගේ තම කාලෝචිත ජීවිතේ ලොකු වැදගත්කමක් තියෙන ධර්ම දේශනා සිදු කරන දමකුසල ස්වාමීන් වහන්සේට නැවතවත් අවක්තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමි. ඉතින් ධර්මදේශනාව සම්බන්ධයෙන් යම් කිසි කෙනෙක්ට ගැටලුවක් තියෙනවා නම් මේ වෙලාව ලබාගෙන උන්වහන්සේ ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳමයි. එහෙමනම් ප්‍රශ්න ඇති පාඩක් පෙන්නේ. එහෙමනම් අද දවසේ වැඩසටහන අවසන් කිරීමට අවසරයි ඔබ වහන්සේ වන්දනා කිරීමට මම උපාලි මහත්මයාට ආරාධනා කරනවා.
හොඳයි
වන්දනා කරන ලෙසට. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මහියන්දා තබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්වේන කතම් සම්බං අච්චයන් කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිංචතෝ.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලග්ගං පස්සතුන් වන්දිතුන් වරම් සාරි පුත්තාදි තේරානං ආගතං පටිපාටියා සදා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු සාදු.